හටගන්නවා. හේතු නැත්තම් හටගන්නේ නැහැ.
හේතු කියන්නේ මොනවද?
හේතු කියන්නේ හොයන්න ඕන. ඒ තමයි හිතන්න දීපු එක. ඕනම දෙයකට නිබේ පහළ වෙන්නේ නැහැනේ.
ඔව්
හේතු තියෙන්නේ නැහැ. හේතු තියෙන්නේ අපිට හේතු පේනවද නැද්ද කියන එක වෙන කතාවක්. නේද? එතකොට දැන් එක මුලින්ම දකින්න පටන් ගන්නවා නම් කිසිම දෙයක් තනියෙන් පවතින්න බෑ. හේතු ප්‍රත්‍යයෙන්මයි. හටගන්නේ කියන ඒක දන්න හැම එකටම දදා බලන්න. එතකොට ඔන්න යම්කිසි අනිත්‍යයක් පේනවා. ඒ කියන්නේ දැන් හේතුවක් මතනම් තව එකක් තියෙනවා. ඒ කියන්නේ හේතුව තියෙනකොට නම් ඵලය තියෙනවා. හේතුව පොඩ්ඩක් එහෙම එහෙම වුණත් ඵලයට තියෙන්න බෑනේ. තේරෙනවද? අර බල්බ් එක පත්තු වෙනකොට එළිය තියෙනවා. බල්බ් එක නිසානේ එළිය. පත්තු වෙන හින්දානේ එළිය. දැල්ල පත්තු වෙන හින්දායි එළිය. ඒකට එළිය කියන එක නිත්‍ය වෙන්න බෑනේ. බල්බ් එකට මොකක් හරි වුණොත් මේක ඉවරයිද? අපි අනිත්‍ය දුන්නේ මොකටද? ඊතර වෙන දර්ශනයකටනේ. ඔව්. ඒක අපිට තව දෙයක් දැනගන්න නෙමෙයි. බුදුහාමුදුරන්ගේ. ලෝකයට හම්බෙන අනිත්‍ය දැනගන්න එක. අපේ මේ හඳුරන්නේ නැහැ නේද? කාගියස් සගල කොටයි මෙතුමා අහන්නේ අනිත්‍ය මොකද්ද කියලා. ඉස්සර අභයහාමුදුරුවන්ගේ ඒවා කරලා තියෙනවා. මුගලන්ගේ තොය ඩොක්ටර්ස්ලා කට්ටිය හිටියනේ. එතකොට ඒකේ ඔව් එතකොට ඒ වහරකහඳුරන්ගේ ඔරිජින් එකෙන් ආපු එක තමයි ඉච්ඡ නැති බවෙන් අනිච්ච කියන පැත්තට ගෙනාවා. හේතුව තමයි දැන් අපිට දුකක් තිබිලා අනිත්‍ය වුණොත් සැප වෙනවනේ. ඔව් ඔව් ඇවුළු එකක්කුමත් තිබිලා තියෙනකොට දුකයිනේ. දැන් ඕක අනිත්‍ය කියන්නේ ඕක වෙනස් වුණොත් හනීපයිනවනේ. එතකොට සැප ඒක තමයි ඒගොල්ලෝ ගත්තේ. එතකොට මේ වෙනස් වෙනවා කියන අර්ථය ගන්න බෑ කියලා. මොකද සමහර වෙනස් වීම සැපයිනේ. සමහර වෙනස් වීම දුක් වුණාට සැප තියෙන එක වෙනස් වෙනකොට දුකයි. ඒක හරිනේ. අපිට හොඳ දෙයක් තිබිලා නැති වෙනකොට දුකයිනේ. හැබැයි
පොළු ගැක්කුමක් වුණාම සැපයි.
ඔව්. එතකොට ඒ හින්දා වෙනස් වෙන එක නෙමෙයි අනිත්‍ය කියලා ඔන්න තර්කයක් ගෙනා. හරි. අයි බුදුහාමුදුර අනිත්‍ය නම් දුකයි කියලා තියෙනවා. යද නිච්ඡන් තන් දුක්ඛං වෙන්නේ නැහැ
බෑ.
ඒකට ගැලපෙන්නත් බෑ. දැන් ගැලපෙන්නේ නැති හින්දා අරගොල්ල කියුවා බුදුහාමුදුරෝ කියපු අනිත්‍ය දැන් වෙනස් වෙන එක නෙවෙයි. වෙන කතාවක් කියලා ඉච්ඡ කැල්ල දැම්මා. කැමැත්ත කියන එක. කැමැත්තට අනිත්‍ය කියන්නේ ඇයි කියලා විස්තරයක් නැහැ. ඒ අහන්නේ නැහනේ කවුරුව? මේ අපි හිතන අහනවා. එතකොට ඊ පැහැදිලි කිරීම ගැලපෙන්නේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන දෙකට විතරයි. සංඛාර දුක්ඛ කියන එකට නෙවෙයි. එතකොට දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ දීලා තියෙන්නේ තමාට පුද්ගලයෙකුට තියෙන දුක. ලෝකයාට තියෙන දුක. මම අත්විඳින දුක. දැයි එතකොට මම අත්විඳින දුක නැති වුණා කියලා මම නැති වෙන්නේ නැහැ. ඔයන්න තේත් එක කරපු දේ කරන්න යන්නේ. ලැබෙන දේවල් නැති වුණා නම් දුක ඉවරයිනේ. ඒ තමයි බුදුදහම ඇහුම් නැති දුක නැති කරන්න හදපු අය කරපු එක. ඒකයි එකට අනේ තේත් එක කියන්නේ. ඒගොල්ලොත් දුක නැති කරන්න විමුක්තිය ලබන්න කළා. ඒතර අරමුණු නැති වුණාම දුක ඉවරයි. කියන තැන තමයි ඒගොල්ලන්ගේ විමුක්තිය. ආයතන හැට අරමුණු එනවනේ. ඒවා එන්නේ නැත්තම් සංඥාවක් නැහැ නේ මොකක්ද? ඉතින් යන්නේ අසඤ්ඤ බවට. ඇත්ත එතකොට දුකක් නෑ. ඒ වුණාට දුකක් නැති මම ඉන්නවා. තේරුණාද? ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මම සුඛීය බව තමයි දුක. ඒක අහු වෙන්නේ සංඛාර දුකත් එක්ක. ඇයි ඒකට අරවා දාන්න බැහැ?
ඒ කියන්නේ මේ
සත්‍ය හපු අය ඉතින් හරියයි මත්තමට ලෝකය කියන්නේ මට තියෙන දුක. එක්ක දුක් දෙයක් තිබුණාට නෑ සැප වැඩි නම් ඒ ප්‍රශ්නයක් නෑ.
නැත්නම් මේක සමාජයෙන්ද එහෙම කරලද මට දුක් ඇදටාවනම මොකක් හරි ලෙඩක් දුකක් ආවම ඒක තේරෙනවද?
අන්න හරි. එතකොට ලෙඩ වෙන එකයි අරවා මේ.
ඔව්. ඒතර ඒ වගේ අය ඉන්නේ සමාජයක ජලයේ කස්සෝදල්ලි දාර්ජාන බදලා මේ හයත් නැති එහෙම අපිට එහෙම යන්නේ නැති
විදිහ. ඔව් කයෙක් මවා ගියා.
ඒක සම්බෝධ නැහැ.
එතකොට අරූපාවචර පැත්තට යනකොට කය නැහැනේ. ඒ කය හින්දා දුකයි කියලා දැක්ක. තමන්ගේම කය හින්දා ලෙඩ වෙනවා, රෝමයක් තියෙනවා. එතකොට ඒක ඉක්මවන එකක් කළා.
හරි. අය දැන් ගන්නේ අර ධ්‍යාන ගොඩක් වලට ගිහිල්ලා අරූපාවචර ගියාම
දැන් ඒ රූපගතිය නැහැ.
රූපගතිය නැහැනේ. එතකොට එහෙම කියලා නිවනක් හරි විමුක්තිය හම්බෝන්නේ නැහැනේ.
ඒකට කියන්නේ විමුක්තිය. ඒගොල්ලන්ගේ විමුක්තිය. ඒ කියන්නේ අර
කියන දුකට තේරෙන්නේ
නැහැ. ඔව් කියන දුකෙන් අයින් වුණා නේද? කය නැත්තම් මොකද්ද දුකක්
තියෙන්නේ? දැන් අපි දැන් හොයන්න ඕනේ දැන් කොහොම සිවුන පරිසරයක ඇවිල්ලා.
ඔව් ඒගොල්ලන්ට තමයි ඇත්තටම බුදුහාමුදුරු බුදු කෙනෙක් බණගියා. මේ අපිට නෙමෙයි. අච්චර මේ විමුක්තිය කියලා හිතන් හිටියායට ඕක නෙමෙයි විමුක්තිය. ඔයිට වඩා වෙනස් පැත්තක් තියෙනවා කියන එක තමයි බුදු කෙනෙක් වෙන්න. දැන්
ඒකට සැපය දුකක් නේද?
සැපය දෙන දුකක් කියන්නේ. ඒ සැපය කියන්නේ මේ දේවල් ලැබුණාම එන සැපය නෙමෙයි. දැන් අපි ධානවල ඉන්නවා කියමුකෝ.
ඔව්.
එතකොට ලොකු ප්‍රීතියක් තියෙනවා. සුඛයක් තියෙනවා. රූපාවචර මට්ටමත් ඒ සුඛය තියෙනවා. අරූපාවචරය වෙනකොට ඉතින් මේ කයෙන් තියෙන මොකක් හරි අර මොකක්ද ඒකට කියන්නේ ඔය දරතභාවය කියලා කියන්නේ ඒකත් නැති වෙනවනේ.
දැන් අපි සාමාන්‍යයෙන් ලබන සපත් දුක් කියන මොනවා
තියෙනවනේ. ඒ පුළුවන් වෙන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් ලබන සැප දුකක් කියන්න පුළුවන්. ඒ සැප වෙනස් වෙනකොට දුකයි දිගට තියෙන්නේ. ඒක තමයි විපරිණාමය. අපිට හොඳ කෑමක් ලැබුණාම සැපයි. ඉතින් ඒ කෑම දිගටම තියෙන්නේ නැහනේ. කියා ගන්නත් නැහැ.
ඒක හොඳ ප්‍රශ්නයක් සමහරවිට හාමුදුරුවෝ මම දැක්ක අහගෙන කියනවා දැන්.
හරි.
කෑම එක කන වෙලාවේදී ගහයි. දැක්කලා ගියා වුණාමනේ අවුල
තියෙන්නේ. ඔව්.
කන වෙලාවේදී මොකක්ද තියෙන දුක අපිට පෙන්වන්න පුළුවන්ද?
අන්න ඒක තමයි අහන්න ඕනේ. හරි.
එහෙම පෙන්වන්න පැහැදිලි සාක්ෂියක් නැහැ. කියන්න පුළුවන් මේ දිවාම හේතු කරගෙන.
අනේ හරි. ඒ අනාගතේ ඉන්න දුකන්නේ.
ඒක අපි ඩිස්ක්‍රයිබ් කරන එක. ඒ වල පැහැදිලි දුකක් වෙන්න ගන්න බෑ මේ මොකද මොහොමක් නෑ. ඔව් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා එහෙම එකක් කියලා.
ඔව්. බුදුහාමුදුරන්ගේ ධර්ම ඈ බුදුහාමුදුර කෙලින්ම කියනවානේ අනාගතේ ඇවිල්ලා නැහැනේ. ඒකට අනාගතේ දුකක් ගැන නෙමෙයි
කියන්නේ. බුදුහාමුදුරන්ගේ පෙන්නන අයිස්ක්‍රීම් එක දුක
පෙන්නන්න. අයිස්ක්‍රීම් එක කනකොට පෙන්නන්න ඕන දුක.
ඒක දුක නෙවෙයි දුක. ඔව්. එන්න බෑ. ඔව්. එහෙම කියනවා මමත් එන්නේ.
නෑ නෑ. නෑ ඒක හරි. එහෙම තමයි හොවන්න ඕන. එතකොට අපි අර කියන ඒවා එකක්වත් ගැලපෙන්නේ නෑනේ. ඔක වෙනස් වෙන හින්දා දුකයි කියන එක දාන්න බෑ නේද? ඔව්.
වෙනස්කමක් දුක තමයි
ඒක. ඒක දුකයි. ඔව් ඒක ඒක ඉතින් ඒ ලෝකෙටයි කියර නිකන්.
ඒනකොටම.
ඔව් ඒක ඒක ඕන කෙනෙකුට තේරෙන දුකනේ. මුස්ලිම් කාරයත් ඒ දුක දන්නවනේ. එතකොට ඔක පෙරණෝයසු විරු දහමක් වෙන්න බෑනේ.
එහෙම කෑල්ලකුත් කියනවා නේ.
ඔව්.
ඒක අර මහානම් කෑල්ලද නේ. මේක දෙවියන් බබේ නරේ කාටවත් කියන්න බැච් එක.
අන්න.
මේක මගෙන්ම විතරයි හා මගෙන් හෝ මගේ අංගත් ශ්‍රාවකයෙන් අහන්න.
ඔව්.
එතකොට දැන් මුස්ලිම් හරි වෙනාගෙන හරි බඩපත්තුන් තියෙන ගැරුවා දුකයි. ගැත් එක.
ඔව්. ඒක තිරිසන් සතක් දන්නවනේ.
කොහොමද අහන්නේ? ඕකේ කියනකොට හොඳයි මේක අවුරුදු දෙකක් නම් කියලා තමයි අවුරුද්දට යන්නේ. ඒක ඕන කෙනෙක්ට පේන එකක් නේ. ඒකට මේක ප්‍රසන්ට් මොමන්ට් එකේ ගත්තාම අපිට ගත්ත ෆෝන් එකක් තියෙනවා. එහෙම අපිට ගොඩක් පෙන්න ගන්න බැහැ.
අන්න ඒක තමයි හවන්නේ.
තම භුක්ති විඳිනකොට අපිට සැපක් ගෙන දෙන අවස්ථාවේදී ළමයා අපේ ළමයන්ට අපේ ළමයි හරි සතුටෙන් ඉන්නවා. භුක්තෙන් පොඩක්
ආවා. ඔව්.
ඒ
දෙයක් ගැලපෙන්නේ නැහැ මං හිතනවා. එතකොට ඒ එතනම පේනවා නේද? ඒ කියන්නේ කාලයකට අහු වුණ දුකක්
කියලා.
බුදුහාමුදුරන්ගේ එක අකාලිකයි.
මේකුත් කියනවා.
කාලය සම්බන්ධයක් නැහැ.
මොකද කාලය සම්බන්ධයක්
තමයි. ඇයි ඒ දුක එන්නේ අනාගතේ?
අනාගතේ.
පොඩි ළමයට සෙල්ලම් බඩුවක් දෙන්න. ඒ වෙලාවේ සපයිනේ. ඔහ කැඩිලා බිඳිලා යන්නේ අනාගතේ. දැන් කාලයට අහු වෙලා. කාලයක් යනවනේ දුක එන්නේ. අපිව ගත්තා ශරීරය
පරිණාමය
අර වයසට ගිහින් ලෙඩ වෙනකොට දුක දැන් එහෙම කතාවක් නැහැනේ තරුණ කාලේ පොඩි කාලේ මොකද්ද ශරීරයේ තියෙන දුක
ඇසතියේ ඒ කියන්නේ ඒක අහුවෙන්නේ විපරිණාම දුක් ඒක වගේ නේද දුක් දුක්ය සහ විපරිණාම
ඒ දෙකම ලෝකය
ඒක පෙන්න ගන්න පුළුවන්
ඒ පුද්ගලයාට තියෙන දුක තව විදියට කිව්වොත් පුද්ගලයාට ලැබෙන දේවල් වලින් තියෙන සැප හරි දුක හරි එතකොට කැමැතිය කැමැති ගතිය තමයි ඔය
කියන්නේ ඒක හරියදි වෙනාගම් වල හරි වෙන දෙන්න පුද්ගලයා හරි ඔකින් මිදෙන්නේ කරන්නේ හොඳට කල්ියාම ගන්නවා ඒක කන්දම බෙහෙත් කරනවා
ඒක ඒක තමයි
පොයින්ට් එක හැම ආරක්ෂා කරන්නේ කියන්නේ ඒ කැලේ දෙක වරක් පාන
ඒ එතනින් තමයි ඒ අනේ තීර්ථකයන් බුද්ධ ශ්‍රාවකයන්ගේ නෙමෙයි එතකොට අර ඉච්ඡ නැති බවෙන් අනිච්ච එක අනේ තීර්ථකයන්ට ගැලපෙනවා තනබේ තනමයි දැන් ඔතන නුවණින් දැක්කොත් ඔබ කතා කරන්නේ නැහැ. තේරෙනවද? දුක්ඛ දුක්ඛයි පරිණාම දුක්ඛයි විතරයි ඒ කතා
කරන්නේ.
ඒක සංඛාර දුක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මේ කතාවේදී සංඛාරයක් වැඩන්නේ මේ තියෙන්නේ සපයි දුකයි දෙකනේ.
ඒක ඒක කෙනෙක් පුද්ගලයේ ධර්මයක් කෙනෙක්ට හම්බෙන අන්නේ වගේ මට්ටමක
තියෙන දුක
මේක නේද?
ඔව්. අනේ කයි දැන් බුදු කෙනෙක්ට විතරයි මේ කතාව කියන්න පුළුවන්. තමා බවමයි දුක. තමාට ලැබෙන දේවල් නෙමෙයි. ලැබෙන දේවල් කතාව ඉන්නේ තමා හිටියොත් නේ. තේරුණා. එතකොට ඒකට අරකට අහු නොවෙන්නේ නැති එක තමයි උපේක්ෂාව. බුදුදහමේ උපේක්ෂාවත් දුකයි. ඇලිමයි ගැටීමයි විතරක් නෙමෙයි. උපේක්ෂාව කියන්නේ දුකම තමයි. ඒ කියන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා තුනම දුකටයි. අපි දැන් හිතා ගන්න හැමෝම අදුක්ඛම සුඛය කියන්නේ මොකද්ද දුක? මේ පුද්ගලයෙකුට ලැබෙන දුකක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ අත්දකින්න දුකක් නැහැ. උපේක්ෂා සහගත වුණහම කොහෙද අත්දකින්න දුකක් තියෙන්නේ? ඒකට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. හොරු අරගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ උපේක්ෂා. තේරුණා. ඒකයි දැන් ඒ දෙන්නට අහු නොවන ගැඹුරු තැනක් මේ වෙන්නේ. එතකොට ඒ ಜಾති තුනම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ නැත්නම් උපේක්ෂා කියලා කියමු කලේසියට. ඒ තුනම තියෙන්නේ පුද්ගලෙක් මම ඉන්න හින්දා මටනේ. කැමැති අකමැති මදහත් කියන තුනම තියෙන කෙනෙක් ඉන්නවනේ. මේ කෙනා යදුන් නැත්තම් ඔය කතා එකක්වත් තේරෙන්නේ නැහැ.
කෙනා යදින් නැහැ කියන තැන ධර්මයේ කොහොමද කතාවේ? ඒ කියන්නේ
ඔය කියන්නේ තමයි ඒක කියන්නම විතරයි බුදු කෙනෙක් පහල වෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න තමයි බුදු කෙනෙක්. ඒ තමයි බුදු කෙනෙක්ට ආවේ නික එක කියන්නේ. අනිත් ඒවා ඔක්කොම අනිත් අයට පුළුවන් කියන්නේ.
අනිත් දුකනාපේස්තර
කරනවා කිව්වත් ඒ ඔක්කොම කියලා තිබුණා. හැබැයි සක්කායයි සක්කාය නිරෝධයයි පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. සක්කාය කියනකොට තේරුම් ගන්න සුඛීය බව තමා බව. සුඛීයත්වයට තමයි සක්කාය කියන්නේ. දැන් අපි ওই වචන දන්නේ නැති හින්දා තමයි අපි ඒර සක්කාය පංච උපාදානස්කන්ධ කිය කියා ගලපන එක ආයේ අනිත් තීරිතක කරපු වැඩි. දැන් ඉගෙනගෙන තියෙන්නේ එහෙමනේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කොහෙද තියෙන්නේ? අර රූප ටික උපාදාන කිරීම තමයි පංච උපාදාන. දැන් මාව ගෑවෙන්නේවත් සක්කාය කියන එක හෙල්ලිලාවක්. ඒ බාහිර රූපයක් අල්ලලානේ දැන් රූප උපාදානයි කියන්නේ. එනවා.
දැන්
අද හම්බ වෙන දෙයක් තමයි හම්බ වෙන දෙයට ගලපනවා අපි බුදුහාමුදුරුවන්ගේ දහම. අනෝක තමයි මූලික වැරද්ද. සක්කාය ගැන කියනකොට සක්කායට හම්බ වුණ දේවල් වලට ගලපනවා අපි. බුදුහාමුදුරුවෝ කියන්නේ තමා ගැන හොයන්න. අපි දැන් ඔක වගේ අර නාරම්මල සාකච්ඡාවේ යති ගිය ඊයේ පෙරේදා තිබුණ අයිරිද ඔය ටික මම කතා කළා ඇත්තට. දැන් අපි දැන් පුද්ගලයාට ලැබෙන දුක කියන්නේ පුද්ගලයාට ලැබුණ දේවල් වලින් අපි කියමු ඇහැට පේන රූප. ඒවා මට ලැබුණ දේවල් නිසා. දැන් ඇහැට පේන එක රූපයක්වත් මම කියලා නිකන්වත් අපි කියනවද? හිතෙන්නේවත් නැහැ. මේ බෝතලේ මම කියලා හිතෙන්නේ නැහැ. නේද? ඇහැට ඇහැට ගෝචර ඒවා දැන් පුද්ගලත්වෙන් පරිබාහිරයි. එයා නෙමෙයි. ඒ කියන්නේ අපි නිකන්වත් එළියේ තියෙන එකකට මම කියන්නේ නැහනේ. පිස්සෙක් කිව්වොත් මිසක්.
ඔව් ආයතන හයටම හම්බ වෙන ඒවා මගේනේ.
ආයතන හයටම හම්බ වෙන ඒවා මගේනේ. මගේ හරි මගේ නෙවෙයි හරි තමාගෙන් පරිබාහිරයිනේ. තමා කියන්න බෑනේ. තේරෙනව නේද? ඒතර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා කොහොම පරිබාහිර. තමා නෙමෙයි.
ඒවා
හම්බුනේ
මටනේ.
මගේ
කනට
අනේ ඊළඟට හොයන්න ඕන. දැන් ඇහැටනේ රූප හම්බුනේ. එහෙනම් ඇහැ ගැන හොයන්න ඕන. රූප ගැන නෙමෙයි. කනටනේ ශබ්ද හම්බුනේ. දැන් කනනේ මට කිට්ටු. මගේ කනින් නෑ හැබැයි මගේ ඇහෙන්නේ දැක්කේ. එතකොට ඇහෙන් දැකපු ඒවා නෙමෙයි. අපි ඇහැගෙනයි හොයන්න ඕන. එතන මම තියෙනවා. හැබැයි එතනත් දැන් එතන ටිකක් ආයි නුවණින් හොයන්න තියෙනවා. ඇහැට තමයි රූප. එතකොට දැන් රූප ගැන හොයලා වැඩක් නැහැ කියන තැනට එන්න ඕන. හරි. දැන් අපිට ප්‍රශ්නේ ඉන්නේ ඇහැ එක්ක මම යෙදෙන එක. මගේ ඇහනේ වෙන කෙනෙක්ගේ ඇහක් නෙමෙයි නේද? දැන් බලන්න ඇහැ තියෙන බව දැනගත්තේ කොහොමද කියලා ඇහුවා. ඇහැ තියෙන බව දැනගත්තේ කොහොමද ඇහුවා? පේන හින්දා. ඒක රූප පේන හින්දානේ. මට පේන හින්දා තමයි පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා සංකල්පයක් නේද ඇවිල්ලා තියෙන්නේ. නැතුව අපේ ඇහෙන් කවදාවත් අපේ ඇහැ දැකලා තියෙනවද? දකින්න පුළුවන්ද? පිහියෙන් පිහිය කපන්න පුළුවන් දහනා වගේ.
කියන්නේ අපිට පේනකොට හැංගී යනවා ඇහක් තියෙනවා කියලා.
ඔව්. පේනකොට හැංගෙනවා ඇහෙන් තමයි දකින්නේ. හැබැයි ඇහැ කවදාවත් අපි දැකලා තියෙනවද?
පස්සේ අපි කරන්නේ
ඒ
හොයන්න
ගියහම මොනවා දෙයක්
කියනවා.
නෑ නෑ අසංකල්පයක් හදනවා. මේකයි මේකයි.
ඇහනේ වගේ
මෙහෙමයි. ඒක හිතන්න පුළුවන් දකින්න. අපිට කවදාවත් දැකලා නැති එකක් අපි සංකල්පයක් හදාගන්නවා.
දකින්න අවස්ථාවේ
අපිට පෙන්නන්න බෑ. බෑ පුළුවන් නම් දැන් පෙන්නන්නකෝ තමන්ගේ. නෑ මේ පරීක්ෂණය කරන්න ඕන. හරි. දැන් ඇහැට ඔක්කොම පෙනුනට යාම දකින්න හැකියාවක් නෑ. ඒක දැන් පීයෙන් ඔක්කොම කපන්න වුණා පුළුවන් වුණාට පීය කපන්න බෑ.
ඒක තාත්තා මරුණා මේ කිචේ නානි දැන් පොඩි කාලේ මම කිව්වේ සුවඳ කියලා මාස්ටර් තාත්තා කියනවා නෑ අල්ල
ඔව්
නෑ අපි මාව හොයමු පොඩි කාලේ මට තේරුණේ නැහැ ඒක කාලේ අපි දැන් මරුණා තාත්තා කියන තාත්තා මෙන් දන්නේ ගා හදා ඇතිනවා මාව හොයමු අපි එන්න අපි සෙල අල්ල
ඔව්
ඔය
නෑ මගේ අර්ථනේ නෑ ඒක තමයි අපි කරන්න ඕන ඇත්තට
එහෙනම් මොහොම කොයිද පොඩ්ඩක්ම මෙහෙම වක්ක දෙන්න උනාවක් තියෙන්නේ
ඒකද
මෙයාට ඒක කතාව දුන්නා කොහෙන් ඇල්ලුවත් අපිට එහෙම මමික් හොයා ගන්න බැරි මේ මගේ දේවල් තමයි අල්ලගන්න හිත දැන්තාවත් මගේ හිත අතුරු කියන්නේ මගේ ගැනීම ගත්තා මගේ පෙනීම
ඔව් දැන් මගේ ඇහැ කිව්වට ඒ ඇහැ කිව්වට ඇහැ අපිට හම්බ වෙලත් නැහැ.
ඒකට මම එකක් අපිට තියෙනවා.
ඔව්.
ඒකක් තියෙනවා.
අනේ. දැන් ඕකේ ඕකේ නුවණ එන්න ඕන අපිට හම්බ වෙන එකක්වත් මම වෙන්න බෑ. මගේ හරි මට හරි මගේ හරි මට හරි කියන්න පුළුවන්. දැන් අත මගේ මම අත කියලා කියන්නේ වැරදිලාවත් කියවෙන්නේ නැහැ. අර සාකච්ඡාවේදී කිව්ව අපි අර අර කටබුරු කිව්වා දිවබුරු කියන්නේ නැහැ
කියලා. මම හිතියා මම දැක්කා.
ඔව්. මම නෑ නෑ. ඒ අපි මම කරගෙන තියනා. දැන් ඒකේ වැරද්දනේ මේ හොයන්නේ. එහෙනම් ඇත්තටම මම ඉඳලාද මම කරගෙන තියෙන ඒක හොයන්න ඕනේ.
මම කියනවා මම ඇනලයිස් කරාට කොහෙද
ඉන්නේ? ප්‍රශ්න දෙක අහුවොත් එහෙම ආයෙත්. දැන් අපි පොඩි කාලේ ඉඳන් අර කිව්වා වගේ මම කවුද කියන ප්‍රශ්නෙට දීලා තියෙන උත්තර බලන්න. මගේ නම, මගේ ගම, මගේ අම්මා තාත්තා, මගේ ගෙදර. ඌව මිසක් ඔක්කොම මගේ දේවල්නේ කියලා තියෙන. ඒකකිවගේ මම කවුද ප්‍රශ්නේවත් අපිට තේරිලා නැහැ.
නම කියන්නේ මම
කියලා කියන්නේ. ඒත් මගේ නම.
මගේ නම කියන්නේ.
ඒකත් ඇත්තටම කවුරු හරි දීපු එකක් නේ නම කියන්නේ. අම්මලා තාත්තලා දාපු එකක් නේ නම කියන්නේ. ඒක මම වෙන්න බෑ. මේගොල්ලෝ වෙන නමක් දැම්මොත් ඒ නමත් මම වෙන්න ඕන. අපි එහෙමත් කරගෙන තියෙන අපිට නම් කීපයක් තියෙනනේ ඔක්කොම මම.
පැහැදිලි
ගැටලුවක් තියෙනවා. ඔව් ඉතින් මගේ කිව්වට පස්සේ ඒක මම වෙන්න බෑනේ. يعني මට ලැබුණ දෙයක්නේ. හැබැයි ඒක අනිත් පැත්තයි අපි හොයන්නේ. මගේ කියන්න නම් මම ඉන්න ඕන. මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියන්න බෑනේ. හැබැයි අපි හොයන තැනයි වැරදි. මගේ දේවල් වල මම හොයන. හොයන්නන මගේ දේවල් තියෙනකොට මම කොහේ හරි ඉන්න ඕනනේ එයා කො කියලායි හොයන්න තියෙන්නේ. අපි හොයන්නේ මගේ දේවල් වල. ඒක තමයි මං කියේ අර තියෙන රූප උපාදානය කිරීම අපි හොයනවා. ඊ උපාදානයේ වෙන පැත්ත අපි රූප පැත්තනේ හොයන්නේ. දැන් රූපය උපාදාන. මේ උපාදාන අල්ලගන්න පැත්ත. රූපේ ලැබෙන්නේ කාටද කියන එක මට හරි මගේ හරිනේ රූප. මට හරි මගේ හරි වෙන්න මම ඉන්නේ ඉතින්. ඔන්න ඕක තමයි හොයන්නේ කියන්නේ. ඕක තමයි සක්කාය කියන්නේ. සක්කීය බව කියන්නේ. සක්කාය.
ඒකට මාත්‍රේමනේ මගේ කියලා හැම දෙයක්ම කියනකොට ඇත්තම මම ඉන්නා දැයි සංකල්පය. මම කියන සංකල්පය තුල ඉන්න
කියන්නේ ඒක කොහෙලා ගන්න ඕනේ එක. සංකල්පයක් කියලා බේරෙන්න බෑනේ. දැන් ඇහැ සංකල්පයක් කියලා අපිට ඇහැට මොනවා හරි වුණොත් අර සංකල්පය කියලා නිකන් ඉන්නේ. ඒක ඊට වඩා දැන් ඒ ඕක තර්කයට අහු වීම. මම ඔක දැක්මක් වෙන්න හොයන්න තියෙනවා. ඒක ඒ ඒකයි තර්කාවචර භවී දැක්මේ වෙනස කියන්නේ. ඥාන දර්ශනයක් වෙන්න ඕන. ඥාන දර්ශනේ තර්ක කියන්නේ අපි හිතලානේ කියන්නේ. දැන් පේන්න නම් ඇහක් තියෙන්න ඕන හිතුවන්නේ. මේ ලොජික් එකකට දැම්මනේ. ඒක කල්පනා කිරීම. ඒක පේන්නේ නැහැ අපිට කල්පනා කළා කියන්නේ. ඒ කල්පනා කිරීම මොකද? ආයි මනනේ. මන ධම්ම මන ආයතන. මන ආයතන කියන්නේ ආයේ අහුවෙලා ලෝකේ. ඒ කියන්නේ මේ ආයතන හයින් එකකින්වත් ඇත්ත කියන්නේ නැහැ. ඉතින් තමයි මේක හිතලා ගන්න බෑ. කල්පනා කරලා ගන්න බෑ. ඒ එතකොට ඒ ආයතනෙට අහු වුණා. එතකොට අන්න එතන දැන් මනසට එන අරමුණු ටික අපි ධම්ම කියලානේ කියන්නේ මන ධම්ම. දැන් ධම්ම කියන එකත් මගෙන් පරිබාහිරයි නේද? ඒ කියන්නේ මට මගේ පැත්තේ වුණා. අර ඇහැ මගේ පැත්ත නම් රූප පරිබාහිරයිනේ. මම නෙවෙයිනේ. ඒ වගේ ධම්ම කියන එකත් පරිබාහිරයි කියලා පේනවා. හිතට එන අරමුණු එකක්වත් මම කියන්න බෑනේ. හිතන ගතිය නම් මම. හැබැයි හිතපු දේ මම වෙන්න බෑනේ. පෙර. අපි හොයන්න ඕන හිතන ගතිය මොකක්ද කියලා විතරක් හිත. එතකොට පේනවාද අපිට ප්‍රධාන වැරද්ද වෙලා තියෙන්නේ හොයන්න ඕන තැන නෙමෙයි හොයන්නේ. අකර පිටිකල හඳුරු ඉස්සර ලස්සන උපමාවක් කියනවා. දැන් අඹ කඩන්න අඹ ටිකක් උඩ තියෙන්නේ. උඩ පනින්න ඕනනේ. අඹ කඩන්න උඩ පනින්න ඕන කියලා කිව්වහම අපි මෙතන ඉඳන් උඩ පනිනවා. අඹ ගහයකට යන්නේ නැතුව. අඹ කඩන්න උඩ පනින්න ඕන. ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ කරන්නේ. හොයන්න ඕන තැන හොයන්නේ නැතුව වෙන තැනක හොයනවා. ඔව්. එතන ඉඳන් කඩා ගන්න බැරි වුණත් උඩ පනින්න ඕන එතන ඉඳලා. කවදා හරි කඩා ගන්න පුළුවන්. මෙහෙ ඉඳන් උඩ පැනලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. තේරුණා නේද? කර සුදස්සන හඳුරුත් වැඩි එකක් කියනවා. දැන් කරවලේ යතුර වැටෙනවා. දැන් පේන්නේ නැහනේ. පේන්නේ නැති හින්දා අපි ලයිට් කණුව ළඟට ගිහින් පේනවනේ එතන යතුර හොයන්නේ. පේන්නේ නැතුව හොයලා වැඩන්නේ පේන තැනක නෙවෙයි කියලා. ලයිට් කණුව ළඟට පේනවා. ඔන්නෝ වගේ වැඩක්. ඕක තමයි අපි මේ දැන් මාව මම හොයන්න කිව්වහන් අපි මට ලැබුණ දේවල් ගැන හොයනවා. ඒ අනේ තීරිතක කලේ එක. මොකද ඒ ලැබුණ දේවල් නැති වුණොත් මම නැහැ කියලත් අපිට හිතෙනවනේ. ඔන්න ඔය කන්සෙප්ට් එක. එහෙම වෙන්නේ නැහැ. අපිට තීරෙන්නේ දෙයක් තිබුණොත් මම ඉන්නවා කියන පැත්තෙන් බැලුවහම ඒ විදිහ හරි. ඒ ලෝකයා බලන කෝණේ ඔන්න ඕක. අර අර මාළුකට ගොඩබිම ගැන කියා දෙනවා වගේ කියන්නේ. දැන් ගෙම්බ ඇවිල්ලා ගොඩබිම මේ වගේ කියනවා. ඌස බිල්ඩින් කියනවා මේ වතුරේ වගේ නෙමෙයි. ඉතින් මාළුගා හිතනවා අහාර මේ කොරල් වගේ ඒවා ගෙවල් ඇති එහෙ කියලා. ඒ කියන්නේ අර හිතන බලන කෝණේ වෙනස් වෙනවා. මාළුගා දන්න ටිකෙන්මනේ බලන්න.
මාළුට දන්නම බෑ.
දන්නම බෑ. ඒකයි අපි බලන කෝණේ වෙනස් වෙනකන් බුදුහාමුදුරුව කියන එක ගැන අදහසක්වත් ගන්න බෑ. බුදුහාමුදුරුව කියන්නේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියලා. එතකන් කරන්නේ අපි දන්න දෙයට ගලපන එක. අර තර්කාවචර බවට යනවා. ඒ තර්කාවචර බවට යන එක පස් විදිහකට විස්තර කරනවා ජංකි සූත්‍රයේදී. සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනිඥානක්. දැන් ආකාර පරිවිතක්ක තමයි මං කිය අපි ලොජික් එකට ආකාර පරිවිතක්ක. මේ ආකාර කියලා අන්න පරිවිතක්ක කරනවා. එතකොට ගලප ගන්නවා. ඒ ගලප ගත්තා කියන්නේ මගේ කෝණයට දාගත්තා. එතකොට බුදුදහම ඇහෙන්නේ. අයි මගේ අදහස් වලට ළින් ගලප ගත්තේ. තමන්ගේ අදහස් ටිකක් හරි දැම්මොත් මේක ඇහෙන්නෙම නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඊතර වෙන දර්ශනයටවත් එන්නේ මගපල ලැබනවා කියන එක නේතන්ට ආනං විජ්ජති. දකින්නම බෑ විය නොහැක්කක් කියලා තමයි ඒ කියන්නේ. එතකොට ඔන්න ඔය පස් ආකාරයක් පෙන්නනවා අපි ඔන්නඔහම මේ ගලප ගන්න විදිහ. ඒක අයින් වෙනකන් මේ මාර්ග කෘත්‍යයට එන්නේ නැහැ. අය හරිනේ ඉතින් මම ඉන්නවනේ. ඒක ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන කියන්නේ කාමරාග පටිග නෙමෙයි ඉස්සෙල්ලා දුරු වෙන්න ඕන. සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ සෝවන් වුණාට පස්සේනේ ඇලීම් ගැටීම් දුරු කරන වැඩේට යන. දැන් අපි හදන්නේ සක්කාය දිට්ඨිය එහෙමම තියලා. ඒ කියන්නේ අන්නේ තීරිතක කලේ සක්කාය දිට්ඨිය කියලා දැක්කේ නෑ. ඇලීම් ගැටීම් දුකයි කියලා දැක්කා. ඒකට ඇලීම් ගැටීම් නැති කරන පැත්ත තමයි ඒගොල්ලෝ. අන්න ඒකට ලස්සනට ගැලපෙනවා අර ඉච්ඡ බව කියන එක. කැමැත්ත තියෙන හින්දානේ ඇලීමයි ගැටීමයි තියෙන්නේ. හැබැයි අර මුල වරද්ද ගත්තා නම් ඔක් කියනවා ඒ සතර සතිපට්ඨානේ මුල වැරදුනා නම් වැරදුනාම තමයි කියන්නේ. රහෝගත සූත්‍රයේ කියන්නේ මේ අපි මුල නෙමෙයි මැද හරියෙන් තමයි ඔකට පණින්නේ. ඒ කියන්නේ කාමරාග පටිගය දුරු කරන එකෙන් නෙමෙයි පණින්න හදන්නේ. සක්කාය දිට්ඨිය එහෙම එතකොට ඉතින් මට තියෙන ඇලීම් ගැටීම් ටික අයින් කරගෙන අයින් කරගෙන යනවා. ඔක තමයි මේ කියන්නේ ගොඩක් බුදුදහම කියලා කරන්නේ ඕක. එතකොට මෙන්න මේ මේ මෙතන දැක්ම පිරිසිදු නැත්නම් අතෙන්ට එන්නේ.
දැන් බුදු
නෑ නෑ ඒ ඒක නිකන් හරි වගේ එනවා.
හරි වගේ
නේ. ඇවිල්ලා මේ ධ්‍යාන වෙවි කිහිල්ලා ඊළඟට සිතුවිලියෙන් එදිහා බලා ඉඳලා සිතුවිලිෙන් දැන දුක තියෙන කියලා සිතුවිලික් නැති කරනවා. එතකොට යන්නේ අර අසඤ්ඤ බවට කියලා තේරෙන්නේ. කියන්නේ සංඥාවක් නැතුව ඉන්න පුරුදු කරනවා. ඒ දුකක් නැහැ නේද? ඒක විමුක්තිය. ඒගොල්ලන්ට නිවනක් ඒක. ඒ කියන්නේ ලෝකේ තියෙන කිසිම දුකක් එතකොට අදාළ නැහැ. හැබැයි පේන්නේ දැන් ඒ එහෙම හිටිය තමා ඉන්න හින්දා ආයි උපදිනවා කියන එක පේන්නේ
නැහැ.
ඒ තමා බව වැරදි කියලා අහුවෙලා නැහැ. ඒකයි ඒක බුදු කෙනෙක් පෙන්වන්න ඕන කියන්නේ. ඒක කිසිම සත්වයකට හොයාගන්න බැරි උනේ. හැමෝම හොයන්නේ මගේ දුක නැති කරන හැටි මිසක් මාව නැති කරන්න කියලා හිතන්නවත් බයයි. ඒ කියපු එක. දැන් කුමාරයෝ 30 ගණනක් ඒ හොයන එක නවත්තලා වාඩි වෙන්න නම් කොහොම ගැඹුරක් ඒ කියපු ඒ තියෙන්න ඕන. අනුන් ගැන හොයන එකද වැදගත් තමා ගැන හොයන එකද කියලා. ඒක අපිට දැනෙන්නේ
නැහැ.
ඒක වැදිලානේ. අච්චර මේ මේ හොරෙක් අල්ලන්න යනකොට රජකුමාරව ඒකක් නවත්තන්න තරම් වදින්න කොහොමද කොහොම වැදිල්ලක් වෙන්න ඕනද? අපට එනවද ඒක? අපි නම් ගියා අපි ගැන පස්සේ හොයමුකෝ ඉස්සෙල්ලා අර ටර්නින් පොයින්ට් එක ඒක අර ප්‍රඥාව ඒක ඇහෙන්න අපිට ප්‍රඥාවක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ මානසිකත්වෙ තිබුණ හින්දා තමයි ඒකෙන් කියන්නේ. ඒක හිතන්න බැරි කෙනෙකුට කිව්වොත් බුදුහාඳුරට බැනලා නේ යන්නේ. දැන් හරි.
ඒක කියන්නේ එහෙම ලෝකයේ ලෝක සමුදෙන් ගොඩේ මාර්ගය තමයි මබයක් කියලා ශරීරයෙන්
ඒ ඔක්කොම දැන් අපි දන්න එකටනේ ගැලපෙන්නේ. ආ ශරීරය
කිව්වොත් ඒ දන්න එකට තමයි ගලපගන්නේ.
දැන් අන්නේ ගලපන ගතිය තියෙනකන් මේ එතනින් එහාට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියන්නේ අර බුදුදහම ඇහෙන්න මානසිකත්වයේ අපිට නැහැ. ඒක හැදෙන්න නම් දැන් අපි ඉන්න තැන වැරදි. අපි මේ හිතන විදිහ වැරදි කියලා හිතට දැකලා තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලා අර කියන්න හැදේ දැන් ඇහැට පේන රූප නිමෙයිනේ හොවන්න ඕන ඇහැ ගැනනේ. නැත්තම් ශබ්ද ගැන නිමෙයිනේ අපි හොවන්න ඕන කන ගැනනේ. ඔහොමම ආයතන 6 මේනවා නේද? අරමුණු ගැන නිමෙයි. මේ අජත්තා පැත්ත නේද හොයන්න ඕන. ඇහැ කන රූපය ඇහැ කන නාසය දිව කය මන කියන ඔය 6 ගැනනේ හොයන්න ඕන. ඔතෙන්ට නුවණ එනකොට පේනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ගැන හොයලා මේක අල්ලන්න බෑ කියන්නේ. හරි. දැන් ඔතෙන්ට ආපු කෙනාට ඊළඟට දෙන එක අර මං කිව්වේ දැන් ඇහැ කියලා දැනගත්තේ කොහොමද? ආපහු ඒක මනට ආපු සංකල්පයන්නේ ධම්මයක් නේ. ඉතින් මනට ආපු ධම්මයක් නම් ඒක ආපහු අර පරිබාහිර දෙයක් තමා නෙමෙයි. ඇහැ කියලා මනසනේ කිව්වේ. ඒතර මනසට සිතුවිල්ලක් විතරනේ.
ඒ අපව හිතනවා.
ආරම්මණයක්නේ. ඒකට ඒ ආරම්මණේ කොහොමත් මම ඉන්න බෑනේ. එහෙනම් ඇහැ ගැනත් හොයලා වැඩක් නෑ කියලා නුවණක් එනවා. කියන්නේ ඇහෙන් දැනගන්න රූපේ විතර නෙමෙයි. ඇහැ ගැනත් කියලා දෙන්නේ මනස. අපිට ඇහැ හම්බ වෙලා නෑ.
මනධම්මයක් හම්බ වෙලා දෙන්න.
මනධම්මයි. ඒකට ධම්ම ගැන හෙව්වත් දැන් මම නෙවෙයිනේ.
මගේ
එහෙන් දැක්කා කියන්නේ හිතෙන් හිතලා කියනවා කියන්නේ සංකල්පයක්නේ. සංකල්පයක මම ඉන්නාද නැද්ද වෙන එක තේරුවන් නැහැ නේ. එතනම හොම නුවණ තියෙනකොට දැන් කනත් ඒ වගේ. කන කියන එක අපිට ලැබිලා නැහැ. ඇහෙන හින්දා කන තියෙන්න ඕන කියලා හිතලා විතරයි. ඒතකොට ඒකත් සංකල්පයක්. කියන්නේ මනසට ධම්ම ආරම්භණය. යහම් බලාගෙන යනකොට පේනවා රූප විතරක් නෙමෙයි ඇහැයි රූපයි දෙකම ඒ කියන්නේ ඒක මන් දාන වචනේ පරිබාහිරයි. තමා නෙමෙයි. තමාගෙන් බාහිරයි. අර දැන් අඹ කඩන්න ඕන අඹ ගහයට යනවා වගේ ඒ තමා පැත්තනේ අපිට හොයන්න තියෙන්නේ.
ආයේ ඒ ආයතන ටිකක් මනසට හම්බෙච්ච ධම්ම වගේ වෙලා
තියෙනවා. ඔව්. එහෙනම් ඒවා ආයේ බාහිරයි. ඒ කියන්නේ අපට සාපේක්ෂව බාහිර මනසට සාපේක්ෂව බාහිර.
ඒක කියලා දිනවා. මේ ආයතන ටික මනසට පිළිසාරන මේ ටික.
ඔව්.
ඔහොම කියලා දිනවා.
ඒ ඒකක් දැන් අන්නේ තීර්ථක දැක්කා. කියන්නේ උනාබ බ්‍රාහ්මණයනේ ඔබ කියන්නේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා නානා විෂයන් නානා ගෝචරයි. ඒ කියන්නේ හැකන නාසය දිව කයම කය ගැනනේ. එතකොට ඒගොල්ලන්ට අරමුණු බුද්ධ විඳින්නත් බෑ කියලා කියනවා. ඒ කවුද ඒගොල්ලන්ට පිළිසරණ? එතකොට මනස කියන එක ඕක වේදේ කියලා තියෙනවා. يعني බුදු කෙනෙක් කියන එක නෙමෙයි අරය කියන්නේ. හන්දර ඒක ඒක හරි කියනවා. يعني යාගේ පැත්තෙන් ඒක හරි නේ. ටික
වෙයි.
දැක්කේ මොනවද කියලා ඇහැ දන්නේ නැහැ. කැමරාව කැමරාව දන්නේ නැහැ නේ මොන ෆොටෝ එකද ගත්තේ
කියලා. සිහිය නැත්තම් දිවේ ගාව මොනවද දන්නේ නැහැ. සිහිය තියෙනවා. මම තියෙනවා. ඒ ඇස කන නාසය දිව කියන සෙට්
මනස පිළිසක් මනසට මනස තමයි වගේ කියන්නේ මේ වැදතේ එනවනේ. ඔව්. දැන් ඒක කියන්නේ චක් ආයතනය කියන එකේ මම
නෑ කියන එක. මම කියලා ගන්න කෙනෙක් නෑ කියන එක චක් ආයතනය. එතන අර ඔයා කියපු එකේ පොඩි අඩුවක් තියෙනා ඒක දැනගන්නේ මන කියන පැත්තට වඩා දැන් මෙහෙම ගන්න. දැන් අපි මනෝ හරි කන ගමන් ටීවී එක බලනවා හොඳට. හරි. ටීවී එක යන එකටනේ දැන් අවධානය තියෙන්නේ. දැන් කාපු ඒවයි රස දැනෙනවද? රසක් දන්නේ නැහනේ. අපි කෑම ටික මොනවා හරි කෑවනේ. මොන රසද කියලා දන්නේ නැහැ. ඇයි අවධානය අරගෙන? එතකොට දිවේ කෑම ගැටිලා තියෙනවා. හැබැයි රස කියන එක ඉපදිලා නැහැ නේද?
අවධානයක්
තිබුණේ නැති නිසා. ඔව්. ඒකට රස කියන එක දැන් උපදින දෙයක්. උපදින්න ප්‍රත්‍ය වෙන ටික යෙදුන් නැත්නම් ඒක උපදින්නේ නැහැ. දැන් ප්‍රත්‍ය වෙන්නේ මොනවාද? දිවයි ඒ කෑමයි අවධානයේ තුනම ප්‍රත්‍ය වෙන්න ඕන. එතකොට තමයි රස කියන කතාව
එන්නේ.
රස උපදින. ඔව්. එතකොට ඒ රස එහෙනම් කෑමවල තිබුණා කියන්න පුළුවන්.
කෑමවල තිබුණා
නිකම්ම හම්බෙන්නේ. නිකම්ම හම්බෙන්නේ. දිවේ තිබුණා කියන්න පුළුවන්. ඒක නම් අපි කියන්නේ නැහැ ඉතින්. දිවේ කොහොමද රස තියෙනවා කියන්නේ නැනේ. කෑමවල නේ තියෙනවා.
ඔව්. අපුරු අතල් තිබුණාට අපිට
දැන් නිකන් හිතන්න නිකන් හිතන්නකෝ පස් වලින් හකුරු වගේ හදලා තිබුණා කියලා.
දැන් අපි මොහොතක විතරමයි මේක පෙන්වලා තියෙනවා.
දිවේ ගැටෙන මොහොතේ විතරයි රස අද්දකි.
ඔව් සීය නැති වුණොත් එහෙම තිබ්බට වැඩකුත්
නැහැ. එහෙම වැඩකුත් නැහැ. ඔව්. දැන් හැම්බිරිසාව ඇදිලා එහෙම රසක් දැනෙන්නේ
නැහැ. අවධානය යොමු වෙච්ච මොහොතක තමයි ඒක ගන්න පුළුවන්.
ඔව්.
අර සමහරවිට ඉස්සරහින් ගියපු කෙනාව ගන්න ගියාද කියලා ගන්න සමහරවිට.
එතකොට ඒ අවධානය කියන එකත් ප්‍රත්‍යම්. හරි. ඒ අවධානය කියන්නේ අඳුර ගන්න එක නෙමෙයි. ඒකයි මනස කියන මට්ටමම නෙමෙයි ඒක. ඒක නිකන් අර දැනගන්න ගතිය. මොකද්ද විස්තර නැහැ.
විඥානනේ.
විඥානේ.
ඒක
චක්කු සෝතන මොකක්ද කියන්නේ විඥාන.
විඥාන.
ඔව්. ඒක ඕක එනවා දැන් ඕක අර චක්කු විඥානය කියලා අපි කතා කරන එකක් නෙවෙයි. මොකද අර දැන් පටිච්ච සමුප්පාදේ සලායතන එන්නේ නාම රූප පත්‍යා සලායතනං කියලානේ. ඊට කලින් නෙවෙයි. විඥානේ තියෙන්නේ ඊට කලින්. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන. අපි කතා කරන එක පස්සෙත් සිද්ධ වුණාට පස්සේ එන විඥානේ. පස්සේට අදාළ විඥානේ නේ ඔය කියන්නේ. සලායතන පත්‍යා පස්සෝ කියන තැනනේ අර තින්නම් සංගති පස්සෝ කියන. එතකොට ආයතන පහළ වෙලා ඉවරයි. හරි. දැන් මේ දැන් ඔතන ඒක ගන්න කලින් අර මං කියන කතාවෙන් ආව නම් හරි. දැන් අපි ඇහැයි රූපෙයි කියලා දැනගෙනක් තියෙන්නේ මනසෙන්නේ. කනයි සද්දේයි කියලා දැනගෙන තියෙන්නේත් මනසෙන්නේ. එහෙනම් ඒවා මනසට ආපු අරමුණුනේ. ඒව හොයලා වැඩක් නැහැ නේ. දැන් ඒවයි බුදුහාමුදුරන්ගේ දහම ඒවට ගලපලා හරියන්නේ කියන තැනට එන්නේ. කිය මට හම්බ වෙන දේවල් වලට ගලපන්න නෙවෙයි බුදුහාමුදුරගේ දහම තියෙන්නේ. මම කවුද කියලා හොයන්න. සක්කාය හොයන්නයි මේක තියෙන්නේ. සක්කායට ලැබුණ දේවල් වලට දාලා හරියන්නේ. දැන් මම කවුද කියලා අහනකොට මගේ කාර් එක ගැන කියලා වැඩක් නැහැ නේ. ඒක හොයලා වැඩක් නැහැ. හරි. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකයි. අර ඒ කතාව හරියද? සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න විතරයි. ඒක වෙන කාටවත් බැහැ. දෙන කිසිම කෙනෙකුට ඒ කියන්නේ මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මණයෙකුට මාරයෙකුට කිසියම්ම කෙනෙකුට බැහැයි කියන්නේ ඔන්න ඔතන. සක්කාය කියන එක සුඛී සුඛියත්තේ කියන එක. ඒක අහුවෙන්නෙම නෑ. මොකද මොනවා හරි දැනගත්තොත් මට මමනේ දැනගෙන තියෙන්නේ. ඒක ඒව ගැන කියන්න පුළුවන්. මම කියන එක හැංගෙන. එහිඳ තමයි අර සක්කාය සක්කාය විදිහට දකින එක අස්සලෝමෙන් අස්සලෝමිට විදිනවට වඩා අමාරුයි කියන්නේ. ඒ උපමා නිකන් දෙන්නේ නැහැ. සක්කාය සක්කාය විදිහට දකින එකට වඩා ලේසියිලු අස්සලෝමෙන් ඈත තියෙන අස්සලෝමයක් දෙපළු වෙන්න විදින එක. කරන්න බැරි වැඩ. එච්චර එච්චර සියුම්. ඒ කියන්නේ තනියෙන් බෑ ඒක. ඒක
කයින්
කරනවා නම් කීප දෙනෙක් එකතු වෙලා හරි පුළුවන් නේ. දැන් ගලක් උස්සන්න පෙරලන්න හදනවා නම් තනියෙන් බැයි නම් කීප දුදුනා. පංච උපාදානස්කන්ධ කියන එක ඒ කාලේ කතා කළා. ඒගොල්ලෝ දන්න වචන ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒව නැති කරන්න තමයි ඒ කට්ටිය අනේ තීර්ථක
පංච පාදස්කන්ධය කියන්නේ අපිට දැන් ඔච්චර කියන තරම්ම අමාරු නැතුව හිතාගන්න පුළුවන් නේ.
කියන්න බල
දැන් එක දිහා බලලා අපි හිතෙන් විතර්ක කරලා ඒ දැන් එක කියන අදහස ගත්තා කියන්නේ පංච පාදස්කන්ධයක් එතුණානේ.
හරි. ඒක නම් ඇහුවෝ පංච උපාදානස්කන්ධි රූප උපාදානස්කන්ධි තියෙන්න ඕනේ. මොකද්ද රූප උපාදානස්කන්ධි කියන්නේ? ෆෑන් එක අල්ලගත්තා කියලා නේද කියන්නේ?
ඔය එතනදී පහ නැවත වෙන් කරන්න අමාරුයි.
මේ නෑ. මේ පහක් කියන්නේ රූප උපාදානස්කන්ධි, වේදනා උපාදානස්කන්ධි, සංඥා උපාදානස්කන්ධි ගන්න වෙනවනේ. සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ නේද?
ඔය
චතුර රූප කරගෙන නම් ඉදා පෑන් එක උදාහරණ
තරම් කියපු
පංචපාදානස්කන්ධය හරියන්නේ. ඇයි ඒක හරි කියන්නේ දේ හැදුනා මිසක් එළියේ තියෙන එක නෙවෙයි කියන්නේ.
ඔව් හිතේ තමයි හදාගන්නේ.
ඔව් ඒ හින්දා.
ඒකට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ.
හිතෙන් හදනවා කියන එකටද පංච උපාදානස්කන්ධය.
ඔව් ඒ හිතේ හදාගත්ත රූපයෙන්ද උපාදානස්කන්ධය.
එහෙමද? ඒක තමයි දැන් ප්‍රශ්න කරන්නේ.
ඒක මේ
දැන් ඕ රූපේ ෆෑන් එක එළියේ තිබුණද හිතේ හැදුනද කියන එක නෙවෙයි මෙතන කතාව. අපි දන්න එක එළිය තියෙන එකමයි මේ දැනගත්තේ කියන එක කඩන්න එක හොඳයි. මොන දැන් සත්‍යයක් අර ෆෝන් එකක් ගහනවා එහෙනකොට අපි දැනගන්නවා කාර් එකක් හරි බයික් එකක් හරි කියලා. හරි. එතකොට දැන් ඒ කාර් එක හරි බයික් එක හරි එළියේ තිබුණ එක අපි දැක්කේ නෑනේ.
ඔව්.
සද්දනේ ඇහුනේ.
ඔව්. ඒකට අපි හදාගන්නවා.
අරට හැදුවේ හිතෙන්නේ.
ඔව්.
හරි. එතනින් යන්නේ අපි අත්දකලා තියෙන ලෝකේ හිතෙන් අත්දකපු එකක් මිසක් එළියේ තියෙන එකක් නෙවෙයි.
ඔව්.
හරි. ඒක ආපහු අර අපේ දන්න ආකාරවලට ගැලපෙනවා. ඒ කියන්නේ ලොජික් එක. තර්කයට ගැලපෙනවා. එහෙම නැතුව එතන දැන් තාම පංච උපාදානස්කන්ධ කතාවක්
නැහැ. ඔව්
පුළුවන් නම් උපාදානී කියන එක ගන්නකො දැන්. උපාදානි වැරදි කියලා දන්නවනේ නේ. ජාති පහ නැතුව. උපාදාන කතාවක් තියෙනවානේ. දැන් ඔන්න ෆෑන් එක එළියේ තියෙන එක නෙවෙයි හිතේ හදන එක. එතකොට උපාදානේ නැද්ද හිතේ හැදෙන ෆෑන් එක? ඇයි හිතට ෆෑන් එකක් පෙනුනේ?
ඒක මනධර්මයක්
නේ අපහුතර. මම හරි මම මේ අර ඒක පංච උපාදානස්කන්ධ කියපු හිතයි. දැන් අඩු ගානේ උපාදානේ කියන පැත්ත හොයන්න. උපාදානේ නැත්නම් ඔයාගේ හිතට ෆෑන් එකක් එන්න පුළුවන්. හිතට
ඒ ෆෑන් එකේ තියෙන දෙයක් හිතෙන් හැදුවනේ. ඔව්. ඒ හිත නෙවෙයිද පංච උපාදානස්කන්ධ
කියන්නේ? ඒක තමයි. ඒ හැදුවේ කොහොමද කියලා මං අහනවා.
ඔව් හිතෙන් විතර්ක කරලා
ආ
දේවල් අනුහිතලා
ෆෑන්
එකක් හිතෙන් හදාගන්නවා.
ඔව්. එතකොට
ඒ හිත නෙවෙයිද පංච උපාදානස්කන්ධ?
ඒ හිතෙන් හදාගත්ත. ඒ ආයෙ තේරුම් ගන්න. හිතෙන් හදාගත්තු දේවල් ටික පංච උපාදානස්කන්ධ නෙවෙයි. ඒ කියන්නේ ඇහැට පෙනුන දේවල් ටික පංච උපාදානස්කන්ධ නෙවෙයි. ඒකෙන් බැලුවොත් මේ මා ඉස්සෙල්ලාම කියාගෙන ගැන් සමාභව නෙවෙයිනේ කොහොමද? ඇහෙන් දැනගත්තු දේවල් කියන රූප, කනෙන් දැනගත්තු දේවල් ශබ්ද. හරි? ඒ ඔක්කොම එතකොට අපි හිතෙන් හදාගත්තු ඒවා කියලා පේනවා. දැන් ඔය හොයන්නේ ආපහු ඒ ලැබුණ දේවල් ගැනනේ. මම ගැන නෙවෙයි. අනේ
මම අහන්නේ ඒක පංච උපාදානස්කන්ධය කියන එක වැරදිද කියලා. ඔව් ඒකට නේද පංච උපාදානස්කන්ධය.
ඒකට කිව්වා පංච උපාදානස්කන්ධය කියලා අන්නේ දීපිට. මොකද ඕක තමයි දුක කියලානේ ඒගොල්ලෝ. ඒ කියන්නේ දුක. අර දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඒකෙනි තියෙන්නේ. අපි කැමති එකක්ද නැද්ද කියන එකත් එක්ක ඒ බාහිර දේනේ දැන් බාහිර කියන්නේ මනසටත් බාහිරයි. මනසේ හැදුන දයක් වුණත් ඒකට අපි කැමති වෙනවද නැහැ. ඇහැට පෙනුන රූප, ඇහෙන් දැනගත්තු රූප, මනසෙන් දැනගත්තු ධම්ම. මේ දෙකම එකයිනේ. එතකොට අරමුණ පැත්තෙන් හිතනවා කියන්නේම මේ අරමුණ නිමේ පංච උපාදාන. ඒ කියන්නේ ඒක පංච උපාදානස්කන්ධයට ගලපපු එක තමයි අපේ වැරද්ද කියලා මම කියන්නේ.
ගියා කියලා මනින්ද
රූපයක් නැවුණා. ඔව්. ඒ පංචපාදානස්කන්ධය හදාගත්තේ නෙවෙයි. දැන් ඔයා බලන්න ඕන හිතේ රූපයක් නැවුණා කියන එක මිසක් රූපේ පංචපාදානස්කන්ධය කියන එක නෙවෙයි. දැන් හිතේ බස් එකක් හැදුණානේ.
ඔව්.
ඒ හැදුණ හිතට ආපු අරමුණනේ බස් එක.
ඔව්.
එතකොට ඒ අරමුණ නෙමෙයි පංචපාදානස්කන්ධය.
එහෙනම් මොකද?
ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් අපි හැමතිස්සෙම අරමුණට දාන්නේ. හදපු හිතට නෙවෙයි.
අරමුණට දාලා තමයි.
ආ ඒ හදන ගතියයි හදපු දෙයයි කියන්නේ දෙකක්.
ඔව්.
මේ හදන ගතියයි අපි බලන්න තියෙන්නේ.
ඒකද මම බලන්න.
ඔව්. ඒක තමයි මේ ප්‍රශ්නේ. හදන ගතියයි ප්‍රශ්නේ. හදපු දෙය නෙවෙයි. අපි හිතන්නේ අපිට ගෝචර හදපු දේවල් හින්දා ඒවයින් තමයි මේක විසඳන්නේ. ඒක තමයි විමුක්තිය හොයන අය කලේ බුදුදහම ඇහෙන්නේ නැතු. ඒක ඇත්තක් තියෙනවා. මොකද මේ දේවල් හින්දා නේ සැපහරි දුකහරි තියෙන්නේ. ඒක මට තියෙන සැපහරි දුකහරි.
ඒක ප්‍රධානකම් දැන් පංච පාස්තන් දැන් හම්බුණා කියන්නේ මේ ගේනවල බස් එකක් හම්බුනවා. මොකද්ද ඔගේ දුක?
සංකිට්ඨේ
දුක්ඛං
අන්න හරි ඒ බුදුහාමුදුරුවෝ කියන එකට එන්න දැන් බුදුහාමුදුරුවෝ තමයි සංකිට්ඨේන පංච උපාදාන දැන්
ඔක පංචස්කන්ධේ වුණා නේද ඔබ එළියේ නෙමෙයි තියෙන්නේ හිතෙන් හදලා ගත්ත රූපයක් තියෙනවා දැන් මෙයා දැන්
සංකල්පයක් නැහැ සද්ද වුණා එළියේ නෙමෙයි හිතෙන් හදලා ඉතින් ආව ඔක දුක ඔය දෙන්න කියන්න පුළුවන් ඒක දැන් ඔය බස් එක කියලා හිතෙන් හදපු එක පංච උපාදානස්කන්ධේ කියලා ගත්තම ඒක හදාගත්තේ අවිද්‍යාවෙන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා කමින් තමයි ඒක හදාගත්තේ දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය දෙන්නේ කොහොමද
හරි
ඒක දුක
හරි එතෙන්ට චතුරාර්ය සත්‍ය නොදන්නා කමින් කියනවා චතුරාර්ය සත්‍ය පළවෙනි එක මොකක්ද දුක්ඛ එංගේ ඒක දුක මොකක්ද කියන්නේ
ඒක. ඒක මොනවද කියන්නේ දැන්? ඒක අපි හදාගත්තේ අවිද්‍යාවෙන්. ඒ කියන්නේ අපි අර ශබ්දය අරගෙන හිතෙන් විතර්ක කරලා රූපයක් මවලා ඔය ටික කරගත්තා.
ඔව්.
ඔන්න ඔය ටික කරගත්තේ අවිද්‍යාවෙන්. දැන් ඇත්තටම බස් එකක් නොවි වෙන දෙයක් වෙන්න පුළුවන් ඒකේ.
ඔව්.
එතකොට අපි අවිද්‍යාවෙන් ඒක කරපු නිසා තමයි ඒක දුක.
ඒ කියන දෙයක් නෙමෙයි මේ මානසිකව කොටනවා ගත්තා අපි හිතන්නේ මොනවද එළියේ තියෙනවා කියලා ඒක තමයි අපිට ලැබුණ දරද්ද. ඒක තමයි. දැන් ඔය පෙන්නන්නේ මනසේ හදපු එක නෙවෙයි. ඒක එළිය තියෙනවා කියපු හිතලා හිතපු එකයි වැරද්ද.
ඒක
නෙවෙයි. බස් එක කියලා අපේ හිතෙන් පෙන්නුවානේ. ඒක එළිය තියෙන එක නොවෙන්නත් පුළුවන්.
ඔව් ඔව්.
එතකොට එළිය තියෙන්නේ මේකමයි කියලා හිතන තැන වැරදි.
ඒ
අවිද්‍යාව ඒ රවිත්වීමට ඕක.
හිතේ
මේ පෙනුනේ එළිය තියෙන එකමයි කියලා හිතුවොත්
සමහරවිටේ එළිය තියෙන එකම වෙන්න පුළුවන් අපි හිතපු දේ.
ඔව්.
එතනම වුණත් ඒක දුක වෙන්නේ ඒක අපි හිතෙන් හදාගත්ත එකක් නේ. ඒ කියන්නේ
අර හිතෙන් කතාවක්
නේ. ඇවිල්ලා
එළිය එක එකම වුණා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හිතන තපිකම
එතකොට නම් නොගැලපීමක් වෙනවනේ පොඩි දෙ මේ ආයතන හයම දෙක වෙනවා කියලා කියන්නේ. ඔව්. මේ කාණ්ඩ කවෙච්ච ධර්මයක්.
ඔව්.
එළියෙන උපදි උනන්න නැත්නම් කතා කොහොම කරා? මොකද ගහුවෙද?
ධර්මයක් තමයි.
ඔව්. එතකොට ආය ආව
නෑ. ඒක මන ආයතනෙ දුක නෑ.
මොකද මේ දෙකට අහුවෙනවා. මනස තියලා අනිත් එක අහන්න. එතනින් අපිට ආය එක ගැලපෙන්නේ නැහැ. ගැහ. සත්‍ය ඇහිලා කාර්යකතා හරි හිතව ගන්න. සුවඳ දැනිලා මස් කෑල්ලක් ගන්න. එකක් නෑ. එහෙනම් දැනනකොට ආන්නේ
කත්ත නන
උපහාමුනේ මනක ධර්මයක් වගේ
ඉතලා
එතකොට ආ උපහාමුනේ මෙතෙන් ඇහෙනවනේ හයව පුරුකා සෝකන ඒක වගේ මේකත් කරුකන අපිට ඉතින් දැන් මේ පොඩි දැන් නගරපීමක් තියෙනවා
කියලා දෙනවනේ
ඛණ්ඩය දුකක් වෙනකොට නන්නේ ඒක තමයි අහන්නේ දැන් ආ මේ චතුරාර්ය වාම අහනවානේ කෝක දුකක් වෙන්නේ කොහොමද මං ඇහුවේ ඒක තමයි
දැන් අපිට ඔගේ අහුවෙන්නේ එළිය දීලා නැහැ අපි මේ හදාගත්තින් අන්නේ රැවටිමේ පාදින්
නෑ අපි රැවටිමක හිටියා කියලා හම්බ වෙනවා
ඒකේ අවිද්‍යාව කියලා හිතා සත්‍ය මුළු ඔක්කොම අහුවෙලා නැහැ
ඔව් ඒකේ අහුවෙන්නේ අපි රැවටුණා කියලා විතරයි ඒක ඒ යම්කිසි මට්ටමකට හරි අපි මේ හිතේ හද හදා බල බල එළිය තියෙනවා කියලා විශ්වාස කිරීම රැවටි මං කියන්නේ බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ හිතෙන් අදපු බල්ලා කියලා ඌ දන්නේ. ඌ හිතන්නේම එළියේ ඉන්න බල්ලා තමයි පෙන්නේ. ඒ කියන්නේ වතුරේට බුරන්නේ. ඒකට ඒ රැවටිීමෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඒ මට. කියන්නේ මනසෙන් හදපු එකක් නිසා එළියේ තියෙන එකක් වෙන්න බෑ කියන දැනට යනවා.
ඒක ගැලවෙන්නේ. ඒනවා මනදාම් ඉතුරුල්.
ඔව්. ඊළඟට එතන වැරද්දොත් ඊළඟට බලන්න. ඒක දැක්කා කියලා මේ මේ චතුරාර්ය සත්‍ය දැක්කා නෙවි.
ඔක මේ 90s එක දැක්කම
නේද? ඔව්. ඔක දැන්
ඔය කට්ටමටම ඇවිල්ලා
තියෙන්නේ. ඔව් දැන්
ඔය ස්පෙකියුලේෂන්ස් එකක් කියන්නේ අපි මේ මානසිකව මේ
කරන්නේ. ඔව් දැන් ඔය ඒක තියෙන එකක් නේ. නිරීක්ෂක
ඔව්.
ඔව්. නිරීක්ෂකයා ඉන්නකන් විතරයි නිරීක්ෂණය කරන දේ කියන එක ඒක හොයාගෙන නේ තියෙන්නේ. ඔබ්සර්වර් ඉන්නකන් තමයි ඔබ්සර්ව් කරන්නේ. ඔබසව දෙන්නේ නැත්තම් මේ වෙන කතාවක්.
ඒ
මට්ටමටත් ගිහින්නේ. ඒක සයන්ස් වලින් අහු වෙන තැන. දැන් ඒකත් නෙමෙයි මේ කියන්නේ. ඒක කිව්වා කියලා මොකද්ද දුක? දැන් අපිට කියන්න බලන්න රැවටෙන බව තමයි දුක කියලා. අපි යෝග වතුර ටිකක් ගන්න පුළුවන්. වතුර එකක් කොණු කරගන්න පුළුවන්. ඒ වතුර ඉවරයි.
ඒ කමන්නේ නැද?
කමන්නේ. ඒක හදලා ඉතුරු වෙන වතුර ටික මේකට දාන්න.
එනේ ඒ වතුර හදා ගන්න ඕන ටික.
ඔව්. ආව. ආවමද ඉන්නේ වැඩි. වතුර එකක් ගහලා ඉන්න
පොඩි කැලක් පෙන්න ගන්න පුළුවන් මේ රැවටිලා කියලා.